హమంతా చక్కవాలేసు అత్రా గచ్చంతు దేవత సద్దమ్మం మునిరాజస్ సుడంతు సగ్గముక్కదం ధమ్మ శవనకాలు అయం బదంత ధమ్మ శవనకాలు అయం బదంత ధమ్మ శవనకాలు అయం బదంత నమో తస్ భగవతు అర్హతు సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతు అర్హతు సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతు అర్హతు సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుద్ధురజాణన్ వహన్సేట అప హెమ దినా గేమ నమస్కారే వేవా సుపిన్ వత్ని ఒబ హెమ దినామ ఇతామ శ్రద్ధావి బలాపురత్వాన్ని ధర్మశ్రవణే కరాన్నటాయ్ అద దేశనావే దాయకత్వయ గిన కటయుతు కరును లబాన్ని జానక సురంగ మహాత్మా అనురుద్ధికా డయస్ మహాత్మ్య దిల్షికా దియనియ దిలంక పుతను అన్ ప్రధాన పిన్నతున్ మే పిన్నతున్ మహా విశాల దయాక్ మీ బంధు దేశనావాక్ కరాన్న లెబినిక మొకద మీ దేశనావాక్ గాండ బెరువ మహా విశాల పిరిసాక్ మగ బలాగనిన్నో మేక దేశనావాక్ ఒబ నొహితు ఆట లక్షకాన కహనవ బలను ఏ ధర్మదాని మా విశేష దయాక్ ఎత్తడు తే ధర్మదాని కరగంట లభీమ మా విశాల లాభ్యా తింపిన్నత్ని ములిం అపి అపే జీవితే మీ జీవితే పురావటం మీ వసరే ముల్ కాలిగి వెన్ని తిమి ముల్ కాలిం అపి ఆధ్యాత్మిక సెలసుమ కథాగండు నెత్తం అపి బలాపొరుతున్న సౌభాగ్య అప్పట ఉదా వెన్నినే అవి సౌభాగ్య కీల దయాక్ బలాపడొత్తు అని ఇకని సౌభాగ్య సంపన్న శుభ నవవాసరాకు ఏవా కీలనికి అని నవ్వు తప్పట ఉదా నోనిత్ సౌభాగ్యం తమ బలాపొరొత్తు నిత్ సౌభాగ్య ఉదా నోనిత్ సౌభాగ్యం ఇక ఇంకేవిని ముఖద్ బలాపొరొత్తు ఈమిన్ సౌభాగ్య లభిన్ని నే కీనిక్ ప్రార్థనావిన్ సౌభాగ్య ఉదావిన్ నే కీనిక తమై ఏకట హేతువ తెరుంగత్తే యుత్తేక పిన్నత్ని మీ బుద్ధ శాసనే దిహా బెలువాం అప్పుడ తేరును మీ బుద్ధ శాసనే హరియట మీ గౌతమ బుద్ధ శాసనే హరియట దియ ఉల్ప తక్కువి ఏక సిందీగనే అన విలావాక్ మీక మీ గౌతమ బుద్ధ శాసనే దియ ఉల్పత సిందీగనే అన్ని సిత్సే పెన్ వలంద మీ కటయుతు కెరెహి ఓ పిన్నతుల్లాగే అవధాని కెపవీమ్ యొము కరల కోహమహరి మీ ధర్మీ నివెంట బలండు దేవుల్పతాక్ సిందీగనే అనుకుంట పెన్ వల్ట కెమతి ఆయ ఏ పెనిన్ సెనసెండోన్ ఇది పిన్నత్ని మీ బుద్ధ శాసనయ తుల శక్తిమత్తిన కినా హెమ విలావక మీ ఆయాగి జీవితే ప్రతివేక్షణ కరాండు గీయ వసర పురామ జీవితే ప్రతివేక్షణ కరాండు అలుత్తవరుద్దాక్ని థింగ్ ఓయ సామాన్య అపి అపి జీవిత వల్ల త్యాగాండు వెదగద్దాకేక జీవిత ప్రత్యవేక్షణాకరణి కాపే జీవితే తీయండుని ఇతాము ఎదగత్తా జీవితే ప్రత్యవేక్షణాకరల బలను కూడా తమాయి జీవితే గుడాక్ వేరదిచ్చతాం అడుపాడు తెం కెలంబును తెం ఏమో పేర్ని అపిట నివెండ బెరి నివీమ పిని సపట అవస్థావాక్నె తిని సాని మీ అపిట నివెండ బెరి అప్పి అపే జీవితే ప్రత్యవేక్షణాకరాన్ని తినిసా తమన్గే జీవితే ప్రతివేక్షణాకరల బలన కినికుట తమన్గి జీవితే ఉదట ప్రతివేక్షణాకరల బలన కినికుట ఏట యాగే సిత వెడకరణ విధియ పేను యాగి సిత హెసిరిన విధియ పేను యాగి సిత హెసిరిచ్చ విధియ పేను ఏ ఏట యాగి సిత పేను ఆకి అనేక మహావిశాల కుశలయ లోకే అగ్రగాన్ని కుశలేక్యాన్ని తమన్గి స్థిత పేనేకట කුසලය අතර ඉහළ කුසලයක් තමයි තමන්ගේ සිත පේන එක. අපිට අපේ සිත පේන්නේ නෑනේ. අපිට ලෝකෙම මිනිස්සුන්ගේ කතා පේනවා. අපිට ලෝකෙම මිනිස්සුන්ගේ අඩුපාඩු පේනවා. අපිට අපේ సంతානෙ පේන්නේ. ලෝකයේ සත්‍ය අවබෝධය කරා යන්නේ කෙනෙක් නිවනට පත් වෙන්නේ එයා තමන්ගේම සිත දකින ප්‍රමාණයට. සත්‍ය අවබෝධයට පත් වෙන්නේ හිමයි. තමන්ගේම සිත දකින ප්‍රමාණයට. එතකොට නැත්තම් එයාට සත්‍ය අවබෝධය කරා යන්න බෑ. ජීවිත අවබෝධය කරා යට යන්න බෑ. සත්‍ය අවබෝධය කරා යන කෙනා යා ඉතා පරිස්සමින් තමන්ගේ සිත අඳුන ගන්න ඕන, දකින්න ඕන. ඉතින් තමන්ගේ සිත දකින හැකියාව ප්‍රතිවේක්ෂණා කිරීමෙන් තමයි ප්‍රකට වෙන්නේ. ඊට පස්සේ සිත සකස් වෙලා තියෙන්නේ හේතුඵල වලින් කියලා දකින්න ඕන. ඒක තමයි දෙවෙනි එක. මේ පටිච්ච සමුප්පන්නව සත්වයාගේ ගමන් මඟ දකින්න ඕන. ඉස්සරහට මට වෙන්න තියෙන දේත් දකින්න ඕන. දැම්මට වෙලා තියෙන දේත් දකින්න ඕන. මොකද්ද ඔයාලට ඉස්සරහට වෙන්න නියමිත? මම ජීවිතේට කොච්චර කැමති වුණත් මට ජීවිතය අතෑරිනවා. මම කොච්චර මරණයට අකමැති වුණත් ඉහට අනිද්දා මම මැරෙනවා. හෙට අනිද්දා කියන්නේ ඉස්සරහා දවසක මම මැරෙනවා. මං කොච්චර සැපයට කැමති වුණත් මා කරා දුක එනවා. මම කොච්චර දුකට අකමැති වුණත් මට දුකෙන් මිදෙන්න බෑ කියලා එයාට මේ ලැබුණු ජීවිතය ගැන එයා දකින්න ඕන. ඉස්සරහට වෙන්න තියෙන දේත් දකින්න ඕන. ඒ විදියට දකිනකොට පින්වත්නි, මහ පුදුමාකාරේ නොවටිනාකමක් ජීවිතය ඇතුලේ පේනවා. තේ නොවටිනාකම දක්කාම තමයි ජීවිතේ අතාරින්න පහසු. හොඳට මතක තියාගන්න, ජීවිතේ නොවටිනාකම දක්කොත් ජීවිතේ එපා වෙන්නේ නැහැ. එයාට ජීවිතේ අතාරින්න හරි පහසුයි. ඉතින් ජීවිතේ හරියට අතෑර ගන්න බැරි වුණොත් එයාට දුකෙන් මිදෙන්න බෑ. පින්නත් හොඳට මතක තියාගන්න, ජීවිතේ අතාරින්න දක්ස නොවුණු කෙනාට, ජීවිතය අතාරින්න දක්ෂ නොවුණු කෙනාට සත්‍ය අවබෝධයට පත් වෙන්න බෑ. එතකොට ජීවිතේ අතහැරෙන්න නම් වටිනාකම් නොපෙනෙන්න ඕන. වටිනාකම් පේනකම් අපි ජීවිතේට ඇලිලා ඉන්නවා. හරියට මේ ඇඹලේ පැණිහැලියකට එකතු වෙනවා වගේ. ඇඹලේ හරියට ඇලෙනවා පැණිහැලියට. හැබැයි ඇඹලයා වෙනසින්නෙත් පැණිහැලියෙමයි. ඇඹලයා මැරිලා යන්නේත් පැණිහැලියේම වාසය කරන්න ගිහින් තමයි. නමුත් ඇඹලේ පැණිහැලියකට ආසා කරනවා වගේ අපිත් මේ ජීවිතේට කැමති වෙලා, මරණයට අකමැති වෙලා, සැපයට කැමති වෙලා, දුකට අකමැති වෙලා වාසය කළාට සම්පූර්ණයෙන්ම ජීවිතේ කියන්නේ මීට වඩා අනිප්පැත්තට යන එක. ජීවිතේ කියන්නේ මීට වඩා ඝන පිටට යන එක. ඉතින් ඒක කන පිටට යනවා. මම බලාපොරොත්තු වෙන தත්වයට වඩා වෙන පැත්තකට නම් ජීවිතේ යන්නේ. ඒ தත්ත්වය අවබෝධ කළාම ජීවිතේ වටිනාකම පේන එක බොහොම අඩු වෙලා යනවා. ජීවිතේ වටිනාකම අඩුවෙන් පේනවා නම්, ජීවිතේ වටිනාකම බොහෝ කොට අඩුවෙන් පේනවා නම්, ඒ ජීවිතේ වටිනාකම අඩුවෙන් පේන තැන ඔයාලට ජීවිතේ අතාරින්න පහසුයි. ජීවිතේ අතාරින්න පහසු වෙන ප්‍රමාණයට තණ්හාව ගෙවෙන්නේ. තණ්හාව ගෙවෙනවා කියන්නේ ආ ක්‍රමානුකූලව ටිකෙන් ටික එයා නිවනටපත් වෙනවා. ටිකෙන් ටික එයා නිර්වාණය පැත්තට එකතු වෙනවා. ඉතින් මේ නිර්වාණය කියන්නේ ලස්සන ക്ഷേම භූමියක්. එතනදී ওই පින්නතුන්ලාට තියෙන පොඩි දේවල් ටිකක් කරගන්න. ඒ ටිකෙන් ඔයාලා සංසිඳෙන්න පටන් ගන්නවා. මොකද්ද පළවෙනි එක? ජීවිතේ ප්‍රතිවේක්ෂණා කරන එක. තමන්ගේ සිත එතකොට යාට පේන්න පටන් ගන්නවා. ඒ සිත සකස් වෙලා තියෙන විදිය දකින්න එක. දෙක, සිත සකස් වෙලා නේ තියෙන්නේ. සිත සකස් වෙලා තියෙන්නේ. තුන්වෙනි එක මේ සිත සකස් වෙලා තියෙන සිතක් කොහොමද අනාගතයේ මොකද්ද වෙන්නේ? දැන් මට මොකද්ද වෙලා තියෙන්නේ? කියලා දකිනකොට එයාට දැනෙනවා මං ජීවිතේට කැමතුණාට ජීවිතය අතහරින්න වෙනවා. මම මරණයට අකමැති උනාට මට මැරෙන්න වෙනවා. හෙට අනිද්දා නෙමෙයි අද දන්නේ අපි දන්නේ ඒක මොකක්වත් දන්නේ අපි දන්නේ මොකක්වත්. ඉතින් මේ තණ්හාව විසින් මේ දුක වේගවත් කරනවා, උද්වේගකාරී කරනවා. තණ්හාව විසින්. ඉතින් මේ ජීවිතේ පරණ හේතුඵල ධමින් හැදිලා තියෙනවා කියලා දැක්කාම යා හේතුඵල ඔස්සේමයි විමසන්නේ. යා කර්මයේ දැඩිව පිළිගන්නවා. කර්මයේ දැඩිව පිළිගන්නවා. ඉතින් මට මතකයි මේ එක ස්වාමීන් වහන්සේ නමක් මට කිව්වා මේ ගම්පොළ පැත්තේ හාඳුරු කෙනෙක්. දැන් පහුගිය කාලේ අර සුලිකුණාට විශාල හානියක් වුණානේ හිට. ඉතින් මට ඒ හාඳුරු කිව්වා අපේ බොහොම හිතවත් කෙනෙක්. උනාත් මට කිව්වා මේ හරි පුදුමයි මේ කර්මය හැසිරෙන විදිය කියලා. ඒකට මට මේ උදාහරණයක් කිව්වා. ඒ සුලිකුණාටුවේ වෙලාවේ මේ මහත්තයා වැසිකිළියට ගිහින් එනකොට එළියට එනකොටම වැසිකිළියට ගහ කඩාන වැටිලා. ගෙන් එළියට ඇවිල්ලා වැසිකිළියට ගිහින් වැසිකිළියෙන් එළියට එනකොට වැසිකිළිය සම්පූර්ණයෙන් කුඩු වෙන්න ගහ කඩා වැටිලා. මං හිතන්නේ හිම්මාතගම පැත්තේද කොහෙද. ඊට පස්සේ ඉස්සරහ බලනකොට පවුලේ ඔක්කොමත් එක ගේ යනවලු පහලට. බලන්න එයාගේ ජීවිතේ රැකිච්ච විදිය. මොකද්ද මේ විදියට ජීවිතේ පරිස්සම් වෙන්න මිනිසුන්ගේ ඇතුලේ බලපාන දේ? කර්මය. පින්වත්නි, කර්මයේ විශ්වාස කරන්න. සුකට දුක්කටානම් කම්මානම් පලං විපාකෝ. සැප දුක ගෙනත් දෙන්න ජීවිතේ තීරණය කරන්නේ කර්මය කියලා විශ්වාස කරන්න. ඔය විශ්වාසයේ ලංකාවේ මිනිසුන්ට නැති නිසා තමයි මේ ව්‍යසන ඔක්කොම වෙන්නේ. ලංකාවේ මිනිසුන්ට ඔය විශ්වාසය නැහැනේ. ඔය විශ්වාසය නැහැ කියන්නේ විශාල අර්බුදයක්. විශාල ගැටලුවක්. පොඩි ගැටලුවක් නෙමෙයි. විශාල ගැටලුවක්. එනිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අපි මේ බව ඉතාම මනවින් තේරුම් ගන්න ඕනේ. දැන් බලන්න මේ මනුස්සයා ටොයිලට් එකට ගිහින් එළියට එනකොටම ගහ කැඩා වැටෙනවා. ටොයිලට් එකට කුඩු වෙලා යන මහ විශාල ගහක්. එළියට ඇවිල්ලා ඉස්සරහ බලනකොට මේ අර ගෙදරත් එක්කම යනවා පහළට පසුත් එක්ක. බිරිඳ දාරුව ඔක්කොමත් එක්ක. එයා විතරක් රැකුණා. කොහොමද රැකුණේ? පුදුමයි මේ කර්මය. පින්වත්නි, තමන්ගේ කුසලයේ බලවත් නම් තමන් තුළ ලෝකෝත්තර මාර්ගයට එකතු වෙලා නම් එයාව රැකෙන්න තියෙන අවස්ථාව හරීම වැඩි. ඉස්සරහට ඔය පින්නතුන්ලා රැකෙන්නේ කුසලයේ තුලින් විතරයි. මේ ලෝකෙට ඔබව රකින්න බෑ. ඒක හොන්තට තේරුම් ගන්න. ලෝකෙට ඔබව පරිස්සම් කරන්න බෑ. ඔයාලා පුළුවන් තරම් කුසලය මත ශක්තිමත් වෙන්න, ධර්මී මත ශක්තිමත් වෙන්න, තමන්ගේ ජීවිතේ විමස විමස බලන්න, පරණ හේතුඵල ධමින් සකස් වුණු ජීවිතයක් කියලා දකින්න, දැම්මට මොකද්ද වෙලා තියෙන්නේ, ඉස්සරහට මට මොකද්ද වෙන්නේ කියලා දකින්න. එතකොට ඔයාලගේ ජීවිතයට කැමති වුණත් අතෑරින බව පෙනේ, මරණයට අකමැති වුණත් මැරිලා යන බව පෙනේ, සැපයට කැමති වුණත් දුක ගලන බව පෙනේ, දුකට අකමැති වුණත් දුකින් පීඩිත ජීවිතයක් තියෙන බව පෙනේ. ඔච්චරයි ඉස්සරහට වෙන්නේ. හරි, ඔයිට වඩා මොනවද වෙන්නේ කියලා කියන්නේ? මොකුත් වෙන්නේ නැහැ. ඔහොම දකින්නකොට යාගේ ජීවිතය හරි ලස්සනයි පින්නවත්. ওই විදිහට දකින්න පුළුදුනම ඒක තමයි අපි මේ ඉස්සරහ දැන් මොකද්ද වෙලා තියෙන්නේ, ඉස්සරහට මොකද්ද වෙන්නේ කියනකොට ඔන්න ওই කතාව තමයි යාගේ ජීවිතය ඇතුලේ යාට පේන්න ඕන. ওই කතාව යා ජීවිතය ඇතුලේ දකින්න ඕන. ඒ දැක්මත් එක්ක තමයි විපස්සනාවට එකතු වෙන්න ඕන. මේ මොහොතේ හටගන්නා වූ නාම රූප පරම්පරාව මේ මොහොතේම ඉතිරි නැතුව නිරුද්ධ වී යනවා. අනාගත භවයකට යන්නේ නැහැ. බොරුවට ප්‍රාර්ථනා කර කර ඉන්න එක තේරුමක් නැහැ කියලා සිත අවබෝධයේ පැත්තට හැරෙනවා. එතකොට අනාගතයේ පුනර්භවය හැදෙන්න නියමිත ප්‍රතිසන්දිය ගෙනත් දෙන කර්මය නිරුද්ධ වෙනවා. ප්‍රතිසන්දිය ගෙනත් දීම පිණිස ඉදිරිපත් වෙන්න නියමිත කර්මයක් නිරුද්ධ වෙනවා. ප්‍රතිසන්දිය ගෙනත් දෙන්ට නියමිතව කර්ම රැස්වෙන එකත් නවතිනෝ. එකනි කැන කීනම් පුරාණන්න වන්නත් ති සම්බවන්කිව කීනම් පුරාණන් පැරණි ප්‍රතිසන්දිය ගෙනත් දෙන කර්මයත් නිරුද්ධ වෙනවා. කීනම් පුරාණන්න වන්නත්ති සම්බව නවන්නත්ති සම්බව අලුතෙන් පුනර්භවය ගෙනත්දීම පිණිස පවතින කර්මයත් එයා තුළ සකස්වෙන් නැත්තං. විරක්ත චිත්ත ආයතිකේ බවස්මින් එබඳු සිතකට කියන්නේ විරක්ත සිතක් කියලා. භවයට අයිති සිතක් නෙමෙයි ඒක. නොමිදුණු සිතක් නෙමෙයි ඒක. ඒක මිදුණු සිතක්. විරක්ත චිත්ත ආයතිකේ බව. තේකීන බීජා අවිරුල් හිජ්ජන්ද. තේකීන බීජා අවිරුල් හිජ්ජන්ද. බීජය අප්‍රාණික නම් පැලවෙන්නේ ආයි කවදාවත්. සස්රීක බීජයකට වතුර වැටුණොත් පැලවෙනවා. පස හොඳ නම් පැලවෙනවා. හැබැයි පස කොච්චර හොඳ වුණත් පස් හොඳට කොච්චර හොඳ වුණත් පස වතුර කොච්චර වැටුණා බීජ කුණු වෙලා නම් බීජ කුණු වෙලා නම් පැලවෙයිද? පැලවෙන්නේ නැහැ. පැලවෙන්නේ නැහැ. මොකද්ද මේ බීජය? විඥානේ නම් වූ බීජය. මොකද්ද මේ වතුර? නන්දිරාගය. නන්දිරාගය. මොකද්ද මේ පස? විඥානේ හැරුණු කොට අනික් නාම රූප ධර්ම ටික. විඥානේ අතහැරියාම තියෙන ඉතුරු නාම රූප ටික කියන්නේ නාම ධර්ම වලදී විඥානයත් අපි කතා කරනවානේ. විඥානේ අතහැරියාම පස්සේ ඉතුරු නාම ධර්ම ටික තියෙන්නේ. අන්නේ ඉතිරි නාම ධර්ම ටික සහ රූපය. ඔය ටික තමයි භූමිය. එතකොට මේ භූමියේ හොඳට වතුර වැටෙන්න ඕන. හිතන්නකො හොඳ සස්රීකයි භූමිය. කර වෙලා බීජ හැදෙන්නේ නැහැ නේ. භූමිය හොඳට සස්රීකයි. හැබැයි භූමියට වෙච්ච හානියක් තියෙනවා. මොකද වෙලා තියෙන්නේ? කර වෙලා වේලිලා ගිහින් කොහේ පැලවෙන්නද? එහෙනම් බීජය පැලවෙන්න ඉතා අත්‍යවශ්‍ය සාධකය මොකද්ද? වතුර. හොඳට වතුර ලැබෙන්න ඕන. හොඳට වතුර ලැබෙන්න. වතුර ලැබෙන්නේ නැත්තම්? වතුර ලැබෙන්නේ නැත්තම් පැලවෙන්නේ නැහැ. එතකොට වතුර ලැබෙන එක තමයි නන්දිරාගය. නන්දිරාගය. එතකොට නන්දිරාගය තිබ්බොත් මේ නාම රූප පරම්පරාව නන්දිරාගෙන් තෙත්තුනොත් මේ බීජේ නම් වූ විඥාණය ආය භවයෙන් භවයට මේ පින්වත්නි පිළිසරණ ලබනවා. ඒ පිළිසරණ ලැබනවා කියන්නේ දුක සකස් වෙනවා. ඔයාලා කැමති නැද්ද දුකෙන් මිදෙන්න? කවද්ද මේ දුකෙන් මිදෙන්නේ? ඔයගොල්ලෝගලගේ හෘද සාක්ෂියෙන් අහන්නේ නැද්ද එහෙම හැම රාත්‍රියකම? හැම රාත්‍රියකම අපි අහන්න ඕන අපේ ඇතුළාන්තෙන් කවද්ද මේ දුකෙන් නිදහස් වෙන්නේ? කවද්ද මේ දුකෙන් ගැලවෙන්නේ? ඇයි දුකනේ හැම තැනම? හොඳට බලන්නකො හැම තැනම දුකනේ තියෙන්නේ. ජීවිතේ පුරාවටම දුකට වඩා මොනවද තියෙන්නේ බලන්න. හැම තැනම දුකනේ. කඳුල උපදින එක නවත්ත ගන්න කොච්චර අමාරුද බලන්න. ජීවිතේ සමහර අය අඬන්නේ එළියට. දැන් පිරිමියා එහෙම වැඩිහිටියා අඬන්නේ. නමුත් හෘද සාක්ෂි කොච්චර අඬා වැටෙනවද අහන්න තමන්ගේ ඇතුළාන්තේ. ඒවා අපි ලෝකේ ඉස්සරහා කියන්නේ. ලෝකෙට කියලා වැඩකුත් නැහැනේ අපේ දුක. මේ කාන්තාවන්ගේ හිත්වල මහ විශාල දුකක් නේ තියෙන්නේ. අම්මලාගේ හිත්වල පුදුම දුකක් නේ. බලන්න කොච්චර කරුමක්කාරද කියනවනේ ඒ දුකට ආසා කරනවනේ. ඒ දුකට යා ආසා කරනවා. ඒ දුකට යා කැමති. එයා ඒ දුකත් එක්ක ඉන්න කැමති. ඒ මදිවට අනාගතෙත් ඔය දුකම ප්‍රාර්ථනා කරනවා. මේ ස්ත්‍රීන්ගේ සිත කියන්නේ මහ විශාල දුකක්. පුරුෂයන්ට වඩා ඇත්තටම යාලා වර්තමාන දුක උරගානු. පිරිමින්ට වඩා ඒකයි ස්ත්‍රී කියන්නේ ආවේනික දුකක් වළඳන කෙනෙක්. ස්ත්‍රියක් කියන්නේ දුකක්නේ. දැන් කාන්තාව කියාවි නෑ අපිට සමාන තැනක් තියෙන්නේ එහෙම කාන්තාව පුරුෂයෝ කියලා නෑ. පින්වත්නි, ඔය පින්නතුන්ලගේ ජීවිතේ බලන්න, ජීව විද්‍යාත්මකව ගත්තත් දුකක්නේ. ධර්මයෙන් බලන්න ඕනේ. පිරිමින්ට නැතිද ඔයාලට තියෙන දුක් ඔයාලා දන්නවනේ. පිරිමින්ට නැති ඔයාලට විතරක් තියෙන දුක් ඔයාලට කියන්න ඕනද? පිරිමින්ට නෑ. එහෙනම් ජීව විද්‍යාත්මකව ගත්තත් පිරිමින්ට වඩා ඕගොල්ලන්ට දුක වැඩි. ධර්මයක් ඕනේ නෑ. ධර්මී පැත්තකින් තියන්නකෝ. තා විද්‍යාව ඉස්සරහින් තියලා බලන්නකෝ. ඒත් දුක වැඩි. ඒත් දුක වැඩි. දුක වැඩි. කායිකව පිරිමියෙකුට වඩා යැපෙන්න අවශ්‍යතා වැඩි ස්ත්‍රියට. සනීපාරක්ෂක දේවල් පවා ස්ත්‍රියට වැඩිනේ. වැඩියෙන් ඕනනේ. දැන් භික්ෂුන් වහන්සේලාට තුන් සිවුර වදාළට භාග්‍යතුන් වහන්සේ භික්ෂුණීන් වහන්සේලාට අතිරේක සිවුරක් අනුදෙනවා තාල. ඇයි මේ වදාරන්න උනේ? එයාට අවම යැපීම් වලින් ඉන්න අමාරුයි. එයා ගැඟේ හැටියට. ඒ මදිවට බලන්නකෝ. දරුවේ දරාගෙන ඉන්න එපාය. මාස 9ක් 10ක් විතර. ඒ දුක පිරිමින්ට තියෙනවද? දරුවේ බිහි කරන ප්‍රසූත වේදනාව කියන්නේ පිරිමි ස්ත්‍රියකට තියෙන මහා විශාල දුකක් නේද? පිරිමියෙකුට තියෙනවද? දරුවෙක් බිහි වෙන්න කිට්ට වෙනකොට අම්මා කෙනෙක්ගේ හෘද ස්පන්දනේ වැඩි වෙනවා. ඇයි? අධික ප්‍රසූත වේදනාවක් කියලා ඉවසන්න ඕන. දරුවේ බිහි කරනකොට. එතකොට ඒ අනිත් එක තමයි අර දරුවා ගැන හිතනකොට, කාමයන් ගැන හිතනකොට ඒ ස්ත්‍රිය ඒ දුක බාර ගන්න ලෑස්ති. හැම තැනම දුක තියෙන. ඒකෙන් කියවෙන්නේ පිරිමින්ට දුක් නෑ නෙමෙයි. පිරිමින් මහා දුකක් විඳින්නේ. ඒගොල්ලෝ දුක හිර කරගෙන ඉන්නවා හිතේ. ඒගොල්ලෝ අඬන්නේ ස්ත්‍රිය වගේ එළියට හිර කරගෙන ඉන්නවා. නමුත් සිත් කියන්නේ දුකෙන් වෙලිච්ච තැන්. ඔයාලා කැමති නැද්ද දුකින් මිදෙන්න? දුකින් මිදෙන්න. එතකොට මේ දුකින් මිදෙනවා කියන එක ලස්සන දෙයක් පින්නවත්නි බුද්ධ ශාසනයක. ඒ නිසා ඔය පින්නතුන්ලාට තියෙන්නේ මේ දුකින් මිදීම පිණිස වහ වහා ක්‍රියාමාර්ග වලට එකතු වෙන්න. ඉතින් දුකින් මිදෙනවා නම් බුද්ධ ශාසනයක් කරා අපිට වෙන තැනක් නැහැ දුකින් මිදෙන්න. තව කොහෙද තැනක් තියෙන්නේ? බුද්ධ ශාසනයක විතරයි දුකින් ගැලවෙන්න පුළුවන්. ඉතින් මේ බුද්ධ ශාසනයක් ඉස්සරහා තියාගෙන මිනිස්සු මොනවද මේ කරන්නේ? ඇත්තටම මොනවද මේ කරන්නේ? ඒ නිසා මේ ගෞතම බුද්ධ ශාසනය දියුල්පත සිඳින්ට කලින් පිළිවෙත් පුරා ගන්න. එතකොට කීනම් පුරාණං නවන්නත්ති සම්භවං ප්‍රතිසන්දිය ගෙනත් දෙන පැරණි කර්මයත් නිරුද්ධයි නම් ප්‍රතිසන්දිය ගෙනත් දෙන විදියට ඉස්සරහටත් කර්ම රැස් වෙන්නේ නැත්නම් නව කර්ම රකස් වෙන්නේ නැත්නම් එතන මොකද වෙන්නේ? ඒ විඥාණය පැලවෙන්නේ නැහැ. පැලවෙන්නේ නැහැ. ඒතර විඥාණී කියලා කියන්නේ මෙතන මොකද්ද? මෙතන විඥාණී කියන්නේ බීජය. ඒකයි කරණී රතන සූත්‍රයේ තේකීන බීජා කියලා කියන්නේ. තේකීන බීජා අවිරුල් ලිච්ඡන්දා. බීජේ පැලවෙන්නේ නැහැ. බීජේ විඥාණය. එතකොට බීජේ විඥාණය නම් මේක පැලවෙන්නේ නැති වෙන්න නම් මොකද්ද තියෙන්න ඕන ඉතා විශේෂ දේ? එයා කර්ම නිරුද්ධ කිරීමේ ක්‍රියාවලියට එන්න ඕන. නන්දිරාගේ කඩන්න ඕන. නන්දිරාගේ තමයි වතුර. නන්දිරාගේ තමයි වතුර. ඊට පස්සේ පොළොව තමයි විඥානයේ හැරුණුකොට අනෙක් නාම රූප ටික. විඥානයේ අතහැරියට පස්සේ අපිට තියෙනවනේ නාම ධර්ම ටික. මොනවද? වේදනාස්කන්දය, සංඥාස්කන්දය, සංකාරස්කන්දය, විඥානස්කන්දය. විඥානස්කන්ද ගන්න නැහැ මෙතන. වේදනාස්කන්දය ගන්නවා අපි විඳින අපි හිත තුළ හටගන්න වේදනාව. ඒක තමයි මේ විඥානේ පිහිටන්න පුළුවන් තැන. වේදනාව අභිනන්දනය වුණ නැත්තම් විඥානේ පිහිටන්න බෑනේ. නන්දි රාගයෙන් තමයි මේක අභිනන්දනය වෙන්නේ. සංඥාස්කන්ධය අපි අඳුන ගන්න මට්ටම, අපි අඳුන ගන්න මට්ටමක් තියෙන ලෝකේ. අපි තනි තනිව අඳුන ගන්න විදියක් තියෙන ලෝකේ. අපි ඔක්කොම එක වගේද ලෝකේ අඳුනගන්නේ? නෑ, අපි අඳුනගන්නේ ඔක්කොම එක වගේ නෙමෙයි. අපි අඳුනගන්නේ එක එක විදියට. දැන් අපි හිතමුකෝ ස්ත්‍රියක් ඉන්නවා. එක වගේද අපි අඳුනගන්නේ? නෑ. සමහර අය හිතනවා එයා අපි මගේ දුව කියලා. සමහර අය හිතනවා එයා අපි ගෙවල් ළඟ කෙනෙක් කියලා. තව කෙනෙක් ඉන්නවා ලස්සන කාන්තාවක් කියලා. තව කෙනෙක් හිතනවා යාට ලස්සන තියෙනවා මට නෑ කියලා. තව කෙනෙකුට යා සහෝදරිය. තව කෙනෙකුට දුව. තව කෙනෙකුට නිකම්ම නිකං ස්ත්‍රියක්. බලන බලන විදියට ඒ බලන බැල්ම ඇතුලේ හැඟීම් නැද්ද? දුව විදියට බැලුවම මහසෙනේ හසක්. ඉමින්ද හිතෙනවා වැටෙයි කියලා බයයි, කරදරයක් වෙයි කියලා බයයි. අර දුව කියලා හිතුවාම නිකන් සාමාන්‍ය ස්ත්‍රියක් කියලා දැක්කට පස්සේ අපිට යගෙන කිසිම අදහසක් නෑ. ආ ඉන්නවා කාන්තාවක්, එච්චරයි. ලස්සනයි කියලා දැක්කම සරාගී බවක් උපදිනවා. එයාට තියෙන ලස්සන මට නෑ කියලා තව ස්ත්‍රියක් ඒ ස්ත්‍රිය දිහා බැලුවොත් එයාට දේශයක් උපදිනවා, දෝමනස්සයක් උපදිනවා, ඉරිසියාවක් උපදිනවා. එයාගේ සිතට ඒ රූපේ ගැටුම්කාරී රූපයක්. එයාට ඒ රූපය උපශාන්ත නෑ, ගැටුම්කාරී. ගැටුම්කාරී. පිළිවෙත් පුරණ භික්ෂුවකට දැක්කොත් ඒ ස්ත්‍රිය කමටහනක්. අට්ටික සංඥා වැඩුවම ස්ත්‍රිය ඇට සැකිල්ලක් වගේ පේන්න ගන්න. සරාගී බව එන්නේ ඇයි? සරාගී බව එන්නේ මේ හමේ උපයටනේ. අම මස් ලේන් නැති ඇට සැකිල්ලක් විදියට දැක්කම කොහෙද ඇට සැකිලි වලට සරාගී බවක් අපිට උපදින්නේ නැහනේ. ගෙදරවත් තියාගන්න හිතෙනවද? ඒකනේ ඔය අට්ටික සංඥාවෙම වැඩුවට පස්සේ අර එක හාඳුරු කෙනෙක් කියලා තියෙන්නේ. අනේ හාඳුරුනේ, මෙතනින් කාන්තාවක් යනවා, එයාගේ මහත්තයයි නෝනයි අරන්ඩු වෙලා. ඒ නෝනා එතනින් ගියාලු. ඉතින් මේ මහත්තයත් කමන්නේ, කෝකටත් කමන්නේ කියලා පිටිපස්සෙන් ආවලු. එනකොට ස්ත්‍රී හොයාගන්න බැරි වුණා. අර හාඳුරු හොඳට අට්ටික සංඥා වඩලා තිබ්බ එක කර්මස්ථානය. කායanupassanawata අදාළ. ඉතින් උන්වහන්සේ ඒ සමාධිය නැගිටපු වෙලාව. නැගිටපු වෙලාව ඇහුවලු මේ අර මනුස්සය ඇවිල්ලා දැන් කවුරුවත් නැහැ වටපිට බැලුව පේන්න නැහැ. අරයා හොයාගන්න නැහැ. හාඳුරු කෙනෙක් ඉන්නව ගහක් මුල. කින් ඇවනේ හාඳුරුනි, මම මේ හදිසියෙන් ආවේ. ඔබ වහන්සේ මෙතනින් කාන්තාවක් එමෙ යනවා දැක්කද කියලා ඇහුවලු. ඒතර උන්වහන්සේ කිව්වලු, නැ කාන්තාවක් නම් දැක්කේ නැහැ, ඇට සැකිල්ලක් නම් ගියා ඔය පැත්තට කියලා. ඇයි පින්වත්නි, තියෙන දේ පේනව නෙමෙයි, බලන විදියටයි අපිට හැම වෙලාවෙම පේන්නේ. හැබැයි පරමාර්ථ වශයෙන් වෙන් කරලා විස්තර කරලා බලනකොට ඒ යථාර්ථයේ පේනකොට ඒකට රාගය උපදින්නේ නැහැ, ද්වේෂය උපදින්නේ නැහැ, නන්දිය උපදින්නේ නැහැ. ତୁର කෙලෙස් උපදින් නැති විදියට අපි ලෝකය දකින්න තරම් අපි පරිස්සම් වෙන්න ඕන. අපි ගොඩාක් පරිස්සම් වෙන්න ඕන. ප්‍රවේසං සහගත වෙන්න ඕන. ඉතින් එහෙම ප්‍රවේසං සාගතකමක් අපේ ජීවිතේ නැත්තම් අපිට බුද්ධ ශාසනයකින් වැඩක් නැහැ පින්නොත්නි. බුද්ධ ශාසනයක් මුණ ගැහිච්ච එකේ කිසි තේරුමක් නැහැ. මේ බුද්ධ ශාසනයට වටිනාකම දෙන්න. මේ බුද්ධ ශාසනයට වටිනාකම දෙන්න පින්නොත්නි. මේක දුකක්. ආයේ මෙහෙට ආවත් අදට වඩා දුක වැඩි. එන්න දුක වැඩි වෙලා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය ඉස්සරහා සුන්දර ශ්‍රාවකෙක් ශ්‍රාවිකාවක් විදියට නැගී හිටින එක ඇර කරන්න දෙයක් නැහැ. එහෙමනම් අපි මොකද කරන්න ඕන? අපි හැම වෙලාවකම අන්ත දෙකක් ඇතුලේ හිර වෙලා ඉන්නේ. මෙන්න මේ ද්වය අන්තය, උභය අන්තය දෙපැත්ත බිඳලා දාන්නයි අපිට තියෙන්නේ. ඒකයි අපි කරන්නේ. මේ දෙපැත්ත බිඳලා දැම්මාන් පස්සේ කෙනෙක් අවබෝධයටපත් වෙනවා. දෙපැත්ත බිඳලා දාන්නයි අපිට තියෙන්නේ. උභයන්තේ බිඳලා දාන්නයි අපිට තියෙන්නේ. අපිට කරන්න වෙන දෙයක් නැහැ පින්වත්. වෙන ඉතින් අපි මොනවා කරන්නද? කරන්න දෙයක් නැහැ. පින්වත්නි, දැන් අපිට කියවනේ එකක් තමයි නන්දි රාගය, අනිත් එක විඥානීය කියන බීජය, අනිත් එක විඥානයේ හැරුණකොට නාම සංස්කාර සහ රූපය. ඒතර විඥානය හැරියාම නාම සංස්කාරයි රූපයයි තමයි බූ. විඥානයේ තමයි බීජය. නන්දි රාගයේ තමයි වතුර. ඒතර වතුරෙන් තෙත් වෙන්නේ බීජය සස්ත්‍රීක වෙන්නේ භූමියක් මුණ ගැහෙන්නේ. මේ කාරණා තුනම එකම තැනක මුණ ගැහුනොත් අනාගත භවය හැදෙන්නේ. අනාගත ප්‍රතිසන්දිය හැදෙන. ආය උපදින්නේ එතකොටයි. ඒ කියන්නේ එහෙම නැත්තම් ආය අපිට ආය අනාගතේ උපදින්න විදියක් නැහැ. නැ මේ මේක ඇතුලේ අපිට අන්ත දෙකක් තියෙනවා. මොනවාද අන්ත දෙක? අන්ත දෙක තමයි පින්වත්නි මේ පස සස්රීක වෙන්නේ, පසේ පදාර්ථ සහගතකම කාබනික අවකාශයේ වැඩි වෙන්නේ මේ අන්ත දෙක ඇතුලේ. මොකක්ද අන්ත දෙක? උදාහරණයක් විදිහට මේව හැම එකටම ගලප ගන්න. අර නාම රූප ධර්මවල තියෙන රූපේ කියන්නේ මේ සතර මා ධාතුන්ගෙන් හැදිච්ච උපාදාය රූප 24ක් තියෙන මේ කය. නාම ධර්ම තමයි වේදනා, සංඥා, සංකාර. විඥානි ගන්න විඥානිනේ බීජේ. මෙන්න මේ ටික ඇතුලේ අන්ත දෙකක් තියෙනවා. දැන් රූපේ ගමු අපි දැන් මේ දේශනාවේදී ඔක්කොම කතා කරන්න බෑ. රූපේ ගමු. රූපේ කියන්නේ රූපාන්තය. රූපේ අන්තයක් තියෙනවා. රූප සමුදයාන්තය කියලා තව අන්තයක් තියෙනවා. ඔන්න ඔය දෙක බිඳලා දැම්මට පස්සේ පසේ සස්ත්‍රීක බව අතුරුදාන් වෙනවා. පස සස්ත්‍රීක වුණොත් නේ බීජේ පැලවෙන්නේ. පස සස්ත්‍රීක වුණොත් මේකේ විශේෂ දෙයක් වෙනවා. පසේ සස්ත්‍රීකත්වයේ බිඳෙනකොට නන්දි රාගයත් අහිමි වෙලා යනවා. වහිනිකත් නවතිනවා. මේ නිවන් මාගේදී යන්නේ එහෙම දෙයක් තියෙනවා. පස සස්ත්‍රීක පසේ සස්ත්‍රීකත්වයේ බිඳිනකොට වහිනිකත් නවතිනවා. ඉතින් බීජයට අනිදර්ශන බවට පත් වෙනවා විනා අනිදර්ශන බවට පත් වෙනවා විනා වෙන්න දෙයක් නැහැ. ඉතින් විඥාණය නිරුද්ධ වී යනවා. එතකොට දැන් අපි මොකද්ද කරන්නේ? දැන් අර රූප අන්තයක් තියෙනවා, රූප සමුදයන්තය කියලා අන්ත දෙකක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ නිතරම දේශනාවල බලන්නකො. නිතරම බුද්ධිගනිකායම දේශනාවල බලන අන්ත ගැන කියන්නේ. හරියට අන්ත ගැන කියනවා. අපි කියනවා නේද අන්තගාමී වුණොත් අවුල්නේ. මේ සමාජය වුණත් කියන්නේ අන්තගාමී වෙන්න එපා කියලා. නමුත් මේ මහත් මුළු මහත් ලෝකයේ සියලු දෙනාම අන්තගාමී. අපි ඔක්කොම ඉන්නේ අන්තවල. ගිහියෝයි පැවිද්දෝයි ඔක්කොම ඉන්නේ අන්තවල. අපි කියනවා නේද සමහර අය පෙන්නලා සමහර ජාතීන් පෙන්නලා කියනවා අන්තගාමී ඔය අය. අන්තගාමී ජාතියක් නේ කියනවා. පින්වත්නි අපි ඔක්කොම ඉන්නේ අන්තවල. ඒකයි අපි උපදින්නේ. ඒ අන්ත දෙක නඩත්තු වෙන නිසා, ඒ අන්තගාමීකමට වටිනාකම ගිහින් තියෙන නිසා තමයි දැන් අපිට ඉපදින්න වෙලා තියෙන්නේ. අද උපදින්න වෙලා තියෙන්නේ ඒකයි. මොකක්ද අන්ත දෙක? රූපාන්තේ සහ රූප සමුදයාන්තේ, වේදනාන්තේ සහ වේදනා සමුදයාන්තේ, සංඥාන්තේ සහ සංඥා සමුදයාන්තේ, සංකාරාන්තේ සහ සංකාර සමුදයාන්තේ. විඥානි ගන්න අපි කිව්වේ මෙතන භූමිය කියලා ඔය හතරටනේ. විඥානේ අත්හැරලානේ, විඥානි බීජේ විදිහටනේ ගත්තේ. ඊට මේ අන්ත දෙකක් දෙපැත්තක් තියෙනවා. රූපාන්තයයි රූප සමුදයාන්තයයි. මොකද්ද මේ රූපාන්තය කියන්නේ? වේදනාන්තය කියන්නේ මොකද්ද? සංඥාන්තය කියන්නේ මොකද්ද? සංකාරාන්තය කියන්නේ ඒක තමයි කාන්තය. ඊට පස්සේ රූප සමුදයාන්තේ වේදනා සමුදයාන්තේ සංඥා සමුදයාන්තේ සංකාර සමුදයාන්තේ කණිප්පත් මෙන්න මේ දෙක බිඳලා දැම්මම සිත මැදටපත් වෙනවා එයාගේ සිත මැදටපත් වෙනවා ඒ සිත මැදටපත් වීමෙන් තමයි කෙනෙක් අවබෝධයටපත් වෙන්නේ කෙනෙක් නිවනටපත් වෙන්නේ මැදටපත් වීමෙන් තමයි නිවනටපත් වෙන්නේ ඉතින් පින්වත්නි මේක හොඳට දරා ගන්න ඕන එකක් මේ කියන දේ ඔය පින්නතුන්ලා හොඳට දරා ගන්න ඕන දැන් අපි එකක් බලමු දැන් රූපාන්තය සහ රූප සමුදයාන්තය කියන්නේ මොකද්ද මෙන්න මේ අන්ත දෙක මත පවතින එක තමයි මහ පොළොවේ සස්ත්‍රීකත්වය කියන්නේ ඒ කියන්නේ මේ මහ පොළොවේ කාබනික වටිනාකමක් තියෙනවනේ වටිනාකමක් තියෙනවා මිනිස්සුයි වටිනාකම වැඩි කරගන්න કૃતિම දේවල් කරනවා තණ්හා වැඩි වෙන්න ඒකනේ පොහොර ගහන්න වෙලා තියෙන්නේ මේ අන්ත දෙකේ අවකාශයේ මෝරනවා එයාගේ නන්දිරාගේ ඉහවහ යනකොට මේකයි මෙහෙදි සෝවාන් වෙන්නවත් බැරි අද අපිට හරි අමාරු වෙලා තියෙන්නේ සෝතාපන්න වෙන එක ඒකයි මේ දේශනාව ටික හොඳට සීය තිබ්බොත් තමයි තේරෙන්නේ නැත්තම් තේරෙන්නේ නැහැ. නමුත් මේ දේශනාවට ඔයාලා ඇවිල්ලා වාඩි වෙච්ච එක පවා ඔයාලට නිවන් දකින්න උදව්වක්. ඔහොම ඇවිල්ලා වාඩි වෙලා ඉන්න එක පවා සමහරට මේවා එහෙම මෙහෙම තේරෙන්නේ. නමුත් වාඩි වෙච්ච වාඩි වුණේම ලෝකෝත්තර ධර්මයේ විසයෙහි රැස්ුණේම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් එකතු වුණේම භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් එක එක වල්පල්හණ්ඩාව නෙවෙයි මේ දේශනාවල් වල සාරභාරකම දැනගෙන නෙමෙයි දාවේ දැනගෙන ඇවිල්ලා තියෙන්නේ මේ පැමිණීම පවා මහ විශාල විස්මිත කුසලයක් ඔයාලට ඒක පවා සසර නිවන් නිවෙන්න මෙහි පිරුණම් පාන්න බැරි වුණත් කවදා හරි සසර නිවෙන්න ඒක උදව් වෙනවා ඒ නිසා නිකං අසුන් ගත් එක ධර්මයේ නොතේරුණත් එකට ඒක හරිම රසවත් ආස්වාදජනක දෙයක් වටිනා දෙයක් පින්වත්නි මේ විදියට අපි බලනකොට මේ විදියට අපි විමසා ගන්නකොට මේ විදියට ජීවිතේ දකිනකොට අපිට මහ පුදුම ජවයක් එනවා ඉතින් දැන් මේ අන්ත දෙක අපි හොඳට තේරුම් ගත්තාම හරිම ලේසි ජීවිතය ඉස්සරහට යන්න. ඒතර රූපාන්තයේ වේදනාන්තයේ සංඥාන්තයේ සංකාරාන්තයේ කියලා එකාන්තයක් තියෙනවා. රූප සමුදයාන්තයේ වේදනා සමුදයාන්තයේ සංඥා සමුදයාන්තයේ සංකාර සමුදයාන්තයේ කියලා තවාන්තයක් තියෙනවා. මෙන්න මේ අන්ත දෙක ඇතුලේ තමයි ගිහියොයි පැවිද්දොයි ස්ත්‍රීනුයි පුරුෂයනුයි සත්වයොයි ඔක්කොම ඉන්නේ. ওই දෙක බිඳලා දැම්මට පස්සේ අර මහා පොළොවේ කාබනික අගයක් තියෙන ඒක නැති වෙලා යනවා. දැන් අද වෙලා තියෙන්නේ ඒ කාබනික අර්ථය මේ පුද්ගලයාගේ තෘෂ්ණාවට මහිමි වෙලා තණ්හාව නිසාම එයා එක වනස ගනිමින් ඉන්නවා. අද යන්නේ කන පිටට. එයාට තියෙන්නේ මේ මහ පොළොව ගැන සෙනෙහසක් නෑ එයාට. එයාට තියෙන්නේ තමන්ව තණ්හාව අරමුණු කරගෙන දුවන කමක් එයාගේ ජීවිතේ තියෙන. එයාට වැඩක් නැහැ මේ පරිසරික සාධක. එයා පොර ගහනවා, බේත් ගහනවා, කරන්න ඕනේ ඔක්කොම කරනවා. ආයේ වැඩක් නැහැ එයාට උමනාවක් නැහැ. පසේ සාරේ බලෙන් අවුස්ස ගන්නවා. ඒ තණ්හාව මෝරලා ඉච්චරට. බුදුරජාණන් වහන්සේ වදාලා, "ඉතාම පරිස්සමින් සිත මැදටපත් කරගෙන මැදටපත් වෙච්ච තැන විපස්සනා කරන්න. එතකොටයි කෙනෙක් අවබෝධයටපත් වෙන්නේ." නන්දිරාගේ සම්පූර්ණයෙන් කඩා වැටෙන එතකොට. දැන් රූපාන්තය කියන්නේ මොකද්ද? රූපාන්තය කියන්නේ මෙන්න මේකට හොඳට අහගන්න. මේ රූපය සකස් වෙලා තියෙන්නේ කොහොමද කියලා ඒක හේතුඵල කතාව, කර්මයේ කතාව යට තේරෙන්නේ නැහැ. මේ රූපේ හැදිලා තියෙන්නේ කොහොමද කියලා තේරෙන්නේ නැහැ. ඒ නිසා යා හිතනවා මේ රූපේ මම කියලා. මේ රූපේ මගේ කියලා. ඇයි යාට එහෙම හිතෙන්නේ? මේ රූපේ හැදිලා තියෙන්නේ කොහොමද කියලා තේරෙන්නේ නැහැ. මේ රූපේ සකස් වෙලා තියෙන හේතු යාට තේරෙන්නේ නැහැ. මේ රූපේ සකස් වීමට කර්මී කොච්චර බලපෑවද කියලා යාට තේරෙන්නේ නැහැ. අවිද්‍යාව කොච්චර බල ඒව දන්නේ නැහැ අය මොකක්වත්. දන්නේ නැහැ. එහෙනම් මේ රූපය මේ දැන් රූපය හැදිලා තියෙන්නේ කොහොමද කියලා දන්නේ නැති එක රූපාන්තය. අන්න බලන්න. රූප සමුදයාන්තය කියන්නේ මොකද්ද? ඒ විතරක් නම් කමන්නේ ආය ආය රූපේ සකස් වෙන විදියට එයා වැඩ කරනවා. නැවත නැවත රූපේ සකස් වෙන විදියට වැඩ කරන කමකුත් තියෙනවා. අනාගත රූපේ ප්‍රාර්ථනා කරගෙන යගේ වැඩ කරන කමකුත් තියෙනවා. ඒක තමයි දෙවෙනි අන්තය. ඒ කියන්නේ මේ දැන් අපිට සකස් වෙච්ච රූපයක් තියෙනවා. මේක අපිට ඕන විදියට හදාගත් එකක්ද? අපිට ඕන විදියට හදුවා නම් අපි මීට වඩා වෙනස් විදියටනේ හදන්නේ. දැන් මිනිස්සු උස යන්න කැමති. ඒවනට මිටි. සමහර අය කැමති උසට හරියන මහතක් තියාගන්න. නමුත් සමහර අය මිටි මහතයි. ඒ කියන්නේ ඒක නිකන් බැලූ බැලමට මුණත් හිතෙන්නේ නැද්ද මේක මට ඕන විදියට නෙමෙයි හැදිලා තියෙන්නේ කියලා. මේක මගේ වසඟේ නෑ කියලා හිතෙන්නේ නැද්ද? එහෙනම් මේ රූපය හැදිලා තියෙන්නේ පටිච්ච සමුප්පන්නව මේ රූපය හැදිලා තියෙන්නේ. ඒක යන් දන්නේ. හැදිලා තියෙන රූපේ හැදිලා තියෙන්නේ කොහොමද කියලා දන්නේ. ඒ නිසා එයා හිතනවා මේ රූපේ මම, මේ රූපේ මගේ කියලා. ඒක තමයි ඒකාන්තය. ඒකාන්තය. දෙවැනි එක මොකද්ද? දෙවැනි එක තමයි රූප සමුදයාන්තය. මොකද්ද රූප සමුදයාන්ත කියන්නේ? ඉස්සරහටත් රූපේ සකස් වෙන විදිහට මෙයා මෙන්න දැන් වැඩ කරනවා. රූපේ ගැන යාට පණිදයක් තියෙනවා. අනාගතේ රූපේ මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ප්‍රාර්ථනා කරගෙන එයා තුල වැඩ කරන කමක් තියෙනවා. වැඩ කරන කමක් තියෙනවා. ඒක තමයි සමුදයාන්තය. දැන් ඔයාලම හිතලා කියන්නේ වේදනාන්තය වේදනා සමුදයාන්තයයි කියන්නේ මොකද්ද? අන්ත දෙක කියන්නේ ඔකට. වේදනාන්තය කියන්නේ දැන් වේදනාව සකස් වෙලා තියෙන පටිච්ච සමුප්පන්නව ඒක හේතුඵල ධමින් හැදිච්ච එකක් පස්සපච්චය වේදනා කියලායි අපි ඒකට කියන්නේ. ඒක හේතුඵල ධමින් හැදිච්ච එකක් කියලා යට වේදනාව තේරෙන්නේ නැහැ. වේදනාව මම, වේදනාව මට, වේදනාව ගෙනාව යහවලා කිය කියා එයා වේදනාව තුළ මුලාවක් එයාට තියෙනවා. වේදනාවේ මුලාවක් තියෙනවා. ඒතර වේදනා සමුදයන්ති කියන්නේ මොකද්ද? අනාගතේත් වේදනාව ප්‍රාර්ථනා කරනවා. වේදනාව මිසේ වේවා මිසේ නෝ. ඉතින් යාට ඕන විදිහට වේදනාව කලමනාකරණය කරන්න බෑනේ. ඒකනේ අපි ඉස්සෙල්ලා කිව්වේ ජීවිතේ ප්‍රතිවේක්ෂණා කරනකොට යාට මොකද්ද තේරෙනවා කිව්වේ? ජීවිතයට යා කැමති නමුත් කැමති ජීවිතේ ලැබෙන්නේ නැහැ. මරණයට යා කැමති නැහැ නමුත් යාට මැරෙන්න වෙනවා. එයා සැපයට කැමති නමුත් දුක එනවා. දුකට අකමැති නමුත් සැප නැහැ. දුකට කැමති වුණා කියලා යාට ජීවිතේ අකමැති වුණා කියලා යාට දුක ගලන එක නවතින්නේ නෑ. ඉතින් මේ විදිහට නම් ඉස්සරහට වෙන්නේ අය අර ජීවිතේ ප්‍රතිවේක්ෂණා කරනකොට පටිච්ච සමුප්පන්න විමසනකොට ඉස්සරහට වෙන දේ බලන්න කියලා අර පටන් ගනිද්දි කිව්වේ. එතකොට ඉස්සරහට වෙන දේ බලනකොට එයාට තේරෙනවා අනාගතේ මට ඕන ඕන විදිහට වේදනාව ප්‍රාර්ථනා කළා කියලා. එහෙම ප්‍රාර්ථනා කරපු පළියට වේදනාව අපට ලැබෙන්නේ නෑ කියලා එයාට තේරෙන්න පටන් ගන්නවා. ලෝක හැමතැනම දුක. ඒ කියන්නේ දුක්ඛතා කියන්නේ දුක විතරයි තියෙන්නේ. සම්මුති වශයෙන් දුක විතරයි තියෙන්නේ. සම්මුති ඇතුලේ සැප බලාපොරොත්තු දුකනේ පින්වත්නේ දුක ආයේ ඊට වඩා එකක් නැහැ. සංඛාර දුක්ඛතා. වයසට යන දිරණකම ඇතුලේ මොන දුකක්ද? වාඩි වුණාම නැගිටින්න බෑ. නැගිට්ටාම වාඩි වෙන්න බෑ. නමුත් තණ්හාව බලන්න. තණ්හාව කොහොමද යාගේ? වාඩි වුණාම නැගිට ගන්න බෑ. නැගිට්ටාම වාඩි වෙන්න බෑ. මේ බොම් මරණාසන්නයි. ඒ වුණාට ඉඩ කඩන් වලට ගේවල් දොරවල් වෙන පුදුම තණ්හාවක් නිතින අතහැර ගන්න බෑනේ. ඒ අතහැර ගන්න බැරිකම විසින්ම යා ළඟදී ලොකු අමාරුවක වැටෙනවා. පින්වත්නි පුළුවන් තරම් අතාරින්න. අතෑරියොත් තමයි යාට සැනසිලිදායක ජීවිතයක් මුණ ගැහෙන්නේ පිරිනුවම් පානකම්. ඒ නිසා අනිත් පැතින් විපරිණාම දුක්ඛතා. පින්වත්නි හැම වෙලාවකම මේ සකස් වෙච්ච හේතු වෙනස් වෙනකොට දුක ගලනවා. ඉතින් මේ විදිහට වේදනා අන්තයක් වේදනා සමුදයන්තයක්. වේදනා අන්තය කියන්නේ වේදනාව තුළ මම මට උණු විදිහට මේ වේදනාව සකස් වෙලා තියෙන විදිහ තේරෙන්නේ නැහැ. වේදනාව තුළ මාවම දකිනවා. වේදනා සමුදයන්ති කියන අනාගතයේ ඉස්සරහට වේදනාව ඇති වෙන විදිහටත් වැඩ කරනවා. දැන් පෙර ජීවිතේ ඔයාල මේ ජීවිතේ වේදනාව ඇති වෙන විදිහට වැඩ කරපු නිසා තමයි මේ වේදනාව මේ විදිහට සකස් වෙලා තියෙන්නේ. මේ වේදනාව කවුරුත් හදාපු එකක් නෙමෙයිනේ. පෙර ජීවිතේ ඕගොල්ලෝ වේදනාව අභිනන්දනය කරලා වේදනාව තුළ මුලා වෙලා වේදනාව සකස් වෙන විදියට ඔය පින්නතුන්ලාගේ ඇතුළාන්තයේ වැඩ කරපු විදියට තමයි අද ඔයාලට වේදනාව එන්නේ. ඒක දුක් වේදනාව වුණත් සැප වේදනාව වුණත්. එතකොට කෙනෙක් කියන බල එහෙනම් සැප වේදනාව වෙන විදියට පිංම කර කර හිටියොත් හොඳයි නේද කියලා. නෑ පින්නවත්නි. සැප වේදනාව හැම වෙලාවකම අනිත්‍ය වෙලා යනවා. දුක් වේදනාව වගේමයි. අනිත්‍ය වී යන සැප වේදනාවක් අනිත්‍ය වෙනකොට ආයාතුල ගලන්නේ මොකද්ද? දුක් වේදනාව. සැප වේදනාව අනිත්‍ය වෙනකොට එයාට ගලන්නේ දුක් වේදනාව. මේ සිංහල ජාතියට විතරයි මේක කරන්න පුළුවන්. මේ අවබෝධය කරා යන එක. මේ සිංහල ජාතියේ පුණ්‍ය ගංගාව අවසාන අවස්ථාව මේක. කුසල ගංගාවේ නිබ්බානගාමී ශ්‍රාවකයන්ගේ අවසාන අවකාශය මේක පින්නොත් නී. සිංහල ජාතියට විතරයි මේ සදාතනික සුවපත් බව උරගාන්න පුළුවන්. ඒ නිසා සිංහල ජාතිය ශ්‍රේෂ්ඨ ජාතියක්. සිංහල ජාතිය කියන්නේ ශ්‍රේෂ්ඨ ජාතිය. ඇයි මේ සිංහල ජාතියට පුළුවන් මේ ගැඹුරු නිබ්බානගාමී අර්ථයට සමවදින්ට. ඒකෙන් අනිත් ජාතීන් හෙලා දකින්න නෙමෙයි කියන්නේ. නමුත් මේ නිර්වාණය කියන එක ගෝචර නෑ. නිවන කියන එක ඔරොත්තු ඇහෙනවද නිවන කියලා එක ලෝකයාට? හේතුඵල ධමයෙන් සකස් වෙච්ච ලෝකේ හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යනවා. පෙර නොතිබී හටගෙන ඉතිරි නැතුව නිරුද්ධ වෙන බව අවබෝධ කළොත් විපස්සනා ඥානින් විමසලා බැලුවොත් දුක නිමා කරන්න පුළුවන් කියලා කාටද ඇහෙන්නේ ලෝකේ? බුදුරජාණන් වහන්සේ පහළුණු පැත්තේවත් ඇහෙනවද? එනිසා මේ සිංහල ජාතිය ශ්‍රේෂ්ඨ ජාතියක්. සිංහල ජාතිය කියන්නේ මහ විශාල පුණ්‍ය ගංගාවක උරුම කරුවෝ. සිංහල ජාතිය කියලා කියන්නේ සුවපත් බව සදාතනික උරගාන්න පුළුවන් අය. ඒ නිසා පින්වත්නි ඔයාලට මේ සිංහල ජාතිය උරුමය තුලින් රැකෙන්නයි දැන් තියෙන්නේ. පරිස්සම් වෙන්නයි තියෙන්නේ. ආත්ම සංඥාව දුරු කරන්නයි තියෙන්නේ. ඉතින් පින්වත්නි මේ විදියට මේ රූපයේ වේදනාවේ සංඥාවේ සංස්කාරවල අන්ත දෙක දකින්න. අන්ත දෙක දකින්න දකින්න ඒ අන්ත දෙකින් සිත මැදට පත් වෙන්න එයාගේ අර භූමියේ වාසනාව තියෙන භූමියේ තියෙන වටිනාකම බීජේ පැලවෙන්න භූමිය හරි බලපෑම් කරන එකන්නේ භූමියේ වටිනාකම දුරු වෙනවා. දැන් භූමිය දුරවලයි කියන්නේ බීජේ පැලවෙන්න තියෙන අවස්ථාව බොහොම අඩුයි. තුනෙන් එකක්ම නෑ දැන්. ඊළඟට තුනෙන් එකක් තමයි වතුර ලැබෙන්න ඕන. ඊළඟට තුනෙන් එක බීජේ සස්ත්‍රීක බව. දැන් බීජේට සස්ත්‍රීක බව නෑ. හැබැයි දැන් සිත මැදට පත් වෙලා තියෙනවා. විඥානයේ ශාස්ත්‍රීය බව බිඳින්නේ මැදට පත්වල. දැන් අන්ත දෙක නැහෙනි. සිත මැදහත් දැන්. ඒ මැදහත් වෙච්ච සිත නිරුද්ධ වී යන ආකාරය දකින්න ඕන දැන්. එතකොට තවත් තුනෙන් එකක් ඉවරයි. භවයට අයිති තුනෙන් එකක් ඉවරයි අන්ත දෙක මැදට පත් වෙනකොට. හරි? තව තුනෙන් එකක් ඉවරයි. අර මැදට පත්තුණු සිතක් තියෙනවනේ. ඒ මැදට පත්තුණු සිත නිරුද්ධ වෙන ආකාරය දකින්න. මේ සිතත් නිරුද්ධ වෙනවා. මේ සිතත් නිවි නිවි යනවා මැදටපත් වුණා කියලා. ඒක විදියට නිරුද්ධ වෙන සිත දිහා බලනකොට මොකද්ද වෙන්නේ? නිරුද්ධ වී යන සිත දෙස බලනකොට තවත් හතරෙන් තුනෙන් එකක් ඉවරයි. ඒ තුනෙන් එක කැඩෙනකොට පින්වත්නි නිරුද්ධ වී යන සිත ගැන සිත මැදහත් වෙනකොට මේ මැදහත් වීම ඇතුලේ නන්දි රාගේ නිකම්ම කඩාගෙන වැටෙනවා. නන්දි රාගේ. එතකොට ඊතර තුනෙන් එකක් ඉවරයි. දැන් ඉතින් විඥානේ අනිදර්ශන බවක් පවතින්නේ. දැන් පින්වත්නි තේ කීන බීජා අබිරුල්ලිච්ඡන්තා නිබ්බන්ති දීරා යතායම් පදීපෝ. දැන් ඉතින් පහනක් නිවුනා වගේ නිවි යණ්ඩයි තියෙන්නේ. නිබ්බන්ති දීරා යතායම් පදීපෝ. පදීපෝ කියන්නේ මොකද්ද? ප්‍රදීපේ කියන්නේ මොකටද? පහනට. බලන්න පින්වත්නි රතන සූත්‍රයේ වචන තුනක් කොච්චර අපිව නිවන පැත්තට එකතු කරනවද? නිබ්බන්ති දීරා යතායම් පදීපෝ. මහණිනි පහනක් නිවුනා වගේ පහන් සිලක් නිවි යන්නාසේ. දැන් ඉතින් නිවි යන්නට කාලයයි. එයාට ආයේ තව දුරටත් පැවැත්මට අවස්ථාවක් නැහැ. ඒ නිසා මෙන්න මේ විදියට ජීවිතේ දැක්කොත් අපිට අපේ ඇතුළෙන්ම පුළුවන් මේ දුක අවබෝධ කරගෙන දුකින් නිදහස් වෙන්න. ඉබඳු නිදහස් වීමක් පිණිස මේ උතුම් බුද්ධ දේශනාව හැම දිනාටම උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දායකත්වය ජානක සුරංග මහත්මයා, අනුරුද්ධිකා ඩයස් මහත්මිය, දිල්ෂිකා දියණිය, දිලංක පුතණුවන් ඇතුළු ධර්මශ්‍රවණයට විශාල පිරිසක් රැස් වෙලා තිබෙනවා. මේ හැම දිනාටම මේ කුසල් උපකාර වේවා. ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා. සුවසේම නිවන් මඟ පූර්ණේ කරගන්නට මේ පිනතුන්ලාට මේ කුසල් හේතු වාසනා වේවා. ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් ලබා දුණු සියලු දෙනාටත්, සම්බන්ධ වුණු සියලු දෙනාටත්, දේශකයන් වහන්සේ විච අපටත්, සියලු මහා සංඝරත්නයටත් ආශිර්වාද කොට තිබෙනවා. ඉතින් මේ පිනතුන් සියලු දෙනාටම මේ කුසල් උපනිශ්‍රය වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. හැම දිනාටම සුවසේ උතුම් මගඵල නිවන් අවබෝධය කරා යන්නට මේ කුසල් හේතු වාසනා වේවා. ජානක සුරංග මහත්මයා එම මහත්මිය නමින් පරලෝක අප්‍රාප්ත සියලු ඥාතීන්ට අනුමෝදන් වේවා. ජානක සුරංග මහත්මයාගේ සහ අනුරුද්ධිකා ඩයස් මහත්මිය ඇතුළු පිනතුන් නමින් මිය පරලෝකීය සියලුම දෙනාට මේ කුසල් අනුමෝදන් වේවා. සංසාරගත ඥාතීන්ටද මේ කුසල් අනුමෝදන් වේවා. මේ ජීවිතයේ ඥාතීන්ට දෙමව්පියන්ට පමණක් නෙමේ, පෙර ජීවිතයේ මෙබඳු ජන්මයක් ලබා දීම පිණිස පෙර ජීවිතේ කුසල් පෙන්නපු අම්මා තාත්තට පවා සසර පුරාවටම දෙමව්පියන්ට ඥාතීන්ට උපකාර කළ සියලු දෙනාට මේ කුසල් අනුමෝදන් වේ. ඒ අයගේ භවයේ සුවපත් වේවා. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වලින් නිදහස්ව ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් හේතු ආසනා වේවා. ඒත් එක්කම මේ කුසලානිසංස ධර්මයන් ලක්වාසී ලෝකවාසී ධර්මකාමි හැම දිනාටමත්, සතරවරම් රජ දරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ට, බ්‍රහ්මරාජ මණ්ඩලවලට, අවීචේ පටන් බවාග්‍රය දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටම මේ කුසල් නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු තං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. We'll be right back.
මෝහක්ඛයෝ